මේ ප්‍රඥේ තියෙන්නේ රූපේක චිත්තක්ෂණ 1000ක් ආයුෂ ඇතිව ඒවා කුඩා චිත්තක්ෂණ 51කි. එහි පළවෙනි චිත්තක්ෂණයේ උත්පාද අන්තිම චිත්තක්ෂණයේ භංග මද චිත්තක්ෂණ 49ය ඉත්‍ත්‍ති ක්ෂණ වශයෙන් වෙන ආකාරයේ පහදි කර දෙන්න කියලා විග්‍රහ කරන්න. මේකේ තේරුම මේ ප්‍රශ්නේ ධර්ම විග්‍රහයට අනුකූලව පොඩි වෙනසක් තියෙනවා. මේක දැරගෙන තියෙන ආකාරයේ මේ සෑම චිත්තක්ෂණයක්ම උත්පාද ඉති භංග උත්පාද ඉති භංග කියලා චිත්තක්ෂණයක ඒ ඉතා කුඩා ක්ෂණ තුනකට එකක් බෙදෙනවා. මේ චිත්තක්ෂණ 17 පළවෙනි චිත්තක්ෂණයත් උත්පාද ඉති භංග කියලා කොටස් තුනකට බෙදෙනවා. දෙවෙනි චිත්තක්ෂණයත් තුන්වෙනි චිත්තක්ෂණයත් ඒ ආදී වශයෙන් සියල්ලම ඒ ආකාරයෙන් උත්පාද ඉති භංග කියලා ක්ෂණ භංග වලට අපි කවිනවා. ඒකයි කියන්නේ ඒකෙන් නම් මේ කියන්නේ මද 49 මේ ඉති කියලා කිව්වේ ඒක චිත්ත වීතියක තියෙන ස්වභාවය. චිත්ත වීතියේ තියෙන චිත්තක්ෂණ 10 එකක් තුනකට ගානේ බෙදෙනවා. පාද තීරි භංග ආදි වශයෙන්. එතකොට ඒක චිත්තක්ෂණයක තියෙන ස්වභාවය. මේක තෝරා ගන්න ඕනේ ටිකක් ගැඹුරුයි. සංකතයක් නම් සංකතයක තිබෙන ලකුණු තුනක් තියෙනවා. සංකතයක් කියන්නේ හේතුවක් නිසා හටගත්ත ඵලයක්. හේතුවක් නිසා හටගත්ත ප්‍රතිඵලයක ඒවා යම් රූපයක්, යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් සංකාරයක්, යම් විඥානයක් කියලා යම හටගත්තා නම් අන්නේ හටගත්ත සියලුම සම්මතවල ලොකු කුඩා ආදී වශයෙන් සම්මත පලවාගත්ත සියල්ලටම පොදුවේ නමක් භාවිත කරනවාක සංකතයක් කියන. ඒක හේතුවක් නිසා සකස් වූ දෙයක් කියන එකයි කියන්නේ. ඒ සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා. එක තමයි ඉපදීමක් පැනවෙනවා. ඉපදීමක් පේනවා. සිටියුගේ විපරිණාමයක් පේන. සිටියුගේ කියන්නේ ඒකාකාරව ස්ථිර විදිය කියන එක නෙමෙයි ඔය කියන්නේ. සම්මතයක් ඒ සම්මත රමින් කතා කරන්න ඒ සම්මතයෙන් කතා කරන්න පුළුවන් තාක්කල් ඒ කාලය තුල කියන එකයි මේ සිටියෝගේ විපරිණාමය කියන්නේ. එහි වෙනසීමක් පේනවා. නැන්නේ ඒක බිඳීමක් පේනවා. මේ සංකතයක ලක්ෂණ තුනක්. සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා. ඉපදීමක් නොපෙනී විනාමයක් නොපෙනී වෙනසීමක් නොපෙනී. ඒකට හේතුව ඉපදුනේ නැත්නම් මොනවද ඉපරිණාමයටපත් වෙන්නේ, මොනවද වෙනසෙයි? ඊවන කියන්නේ ඉපදුනේ එකක් නෙමෙයි. හේතුවක් නිසා ඵලයක් උපදින ක්‍රම රටාවක් තියෙනවා. ඒකට මූලික වෙන ප්‍රධානම ක්‍රම රටාවක් තියෙනවා. සත්වයෙක් පුද්ගලයෙක් වශයෙන් උප්පත්තියක් එනවා නම් නාම රූප ධර්ම වාසී උපතක් එනවා නම් ඒවා උපතර මූලික හේතුවක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව සහ තෘෂ්ණාව. මේ අවිද්‍යාව තෘෂ්ණා කියන එක මුල් කරගෙන තමයි සෑම සංකතයකම උපතක් හටගන්නේ. කරලාම මූලික වෙනවා, එක්ක වක්‍රාන්දමින් මූලික වෙනවා. කොයි ක්‍රමින් හරි අවිද්‍යාව තෘෂ්ණා දෙකේ මූලිකත්වයේ මුල් කරගෙන ඒ හේතුවෙන් යම් කිසි දෙයක උපතක් හට ගන්නවා. ඒ කියන්නේ එහෙම උපතක් නෙමෙයි. අවිද්‍යාව තෘෂ්ණා දුරු කරපුවාම ඒ ඉපදීමේ ක්‍රියාදාමයේ නතර වෙනවා. එහෙනම් නතර වුණාම උපතක් පේන්නේ නැහැ. එහෙනම් උපතක් නොපෙන්නකොට රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් කියලා ස්කන්ධ පහක් පේන්නේ නැහැ, ගොඩනැගින්නේ නැහැ. මේ විපරිණාමයටපත් වෙලා වැළසෙන්නේ ගොඩනැගෙන ස්කන්ධ. රූපස්කන්ධේ, වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංකාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ කියන මේ ස්කන්ධ සකස් වෙලා තියෙන්නේ මාත්‍රවලින්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ මාත්‍ර ගොඩ නැගීම නතර වෙනවා යම් මොහතක ඔය නිවන කියන නිපූර්ණ தත්ති ඒ නිවන අවස්ථා දෙකකින් පූර්ණ වෙන්නේ සෝපාදිශේෂ නිබ්බාන ධාතු අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියලා මේ දෙයාකාරයකින් මේ නිවන විග්‍රහ වෙනවා අරිහත්ත්වයට පත් වන දැන් පටන් අවසාන පිරිනිවන් මොහොත දක්වා ඒ ඉන්න කාලය තුල කාගේ පිරිනිවුණා ද්වේෂයේ පිරිනිවුණා මෝහයේ පිරිනිවුණා කාගක්ෂයයි ද්වේෂක්ෂයයි මෝහක්ෂයයි සෝපරිසේද නිබ්බාන ධාතුව කියන්නේ අන්න ඒ ටික ඒ අවස්ථාවේ ඒ වෙනකම් අවසාන පිරිනිවන වෙනකම් එන අනුපරිසේස නිබ්බාන ධාතුවේ පත් වෙන මොහොත වෙනකම් කාගයක් හටගන්නේ නැහැ ද්වේෂයක් හටගන්නේ නැහැ මෝහයක් හටගන්නේ නැහැ අවිද්‍යාව තුනන් නිරෝධයෙන් සිද්ධ වෙන විශේෂත්වේ එදා රහතන් වහන්සේට කාගයක් නැහැ ද්වේෂයක් නැහැ මෝහයක් නැහැ හටගන්න තියෙන හේතු ඇති නිසා අවිද්‍යාවයි තෘෂ්ණාවයි සාමලින් ප්‍රඥාවෙන් දුරුනාට පස්සේ කාගිය ද්වේෂයක් මෝහයක් හටගන්නේ නැතුව යනවා කාගිය නිසා ද්වේෂය නිසා මෝහය නිසා යමක් පහළ වෙනවද ඒ ටික අරිහත් වූ මොහොතේ පටන් නැහැ එහෙනම් ඒ තාක්කල් හට ගැනීමක් නැති නිසාම කාග දේශ මෝහ නිසා හට ගැනීමක් තිබුණා නම් විපරිණාමයටපත් වෙන යමක් විද්‍යාමාන වෙනවා වෙනසෙන යමක් විද්‍යාමාන වෙනවා අරිහත්ත්වයටපත් වුණ තැන්පටන් අන්නේ විපරිණාමයක් වෙනසීමක් නැතර වෙනවා මොකද හේතුව කාගෙන් ද්වේෂයෙන් මොහෙන් යමක් ගොඩනගනවා නම් ඒ ටික ගොඩනගන්නේ නැති නිසා උන්වහන්සේ පිරිනුවන් පාන මොහොතක් කියන අවසානයේ අනුපදිශේෂ නිර්වාණය කියලා අන්න මේ මොහතර කියන ස්කන්ධ පරිනිර්වාණය යම් රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් ගොඩනැගිලා තිබුණා නම් අන්නේ විපාක ස්කන්ධය අවසාන මොහොත. එතනින් පස්සේ උන්වහන්සේට යම් රූපයකින් වේදනාවකින් සංඥාවකින් සංඛාරයකින් විඥානයකින් පලවන්නේ පලවනා. එවන් රූපයක් නැත්නම් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් නැත්නම් මේ දේශනා පෙන්වන්නේ එහෙමයි. එහෙනම් යම් රූපයක් පහළ වුණා නම් විපරිණාමයටපත් වෙනවා වැඩිනවා කියන ධර්මතාවයෙන් පෙළ සංකතයක් නිසා. වේදනාව සංඥාව සංකාරයක් විඥානයක් පහළ වුණා නම් විපරිණාමයක් වෙනසීමක් ඒක සිද්ධ වෙනවා. අන්නේක අති සූක්ෂම මොහොතක් තමයි චිත්තක්ෂණය කියලා කියන්නේ නාම ධර්මවල වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මෙන්න මේ ටික හට ගන්නකොට හටගන්නේ ක්‍රමවේදයක් තියෙනවා මේ චිත්ත වීති කියලා. මේකෙන් ඇසට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක්, කයට පොට්ටබ්බයක් කියන්නේ. මේ පංචේන්ද්‍රියන්ට අරමුණක් අරමුණු වෙනකොට ඒ මුල් කරගෙන පංචාද්වාර චිත්ත වීතියක් කියලා එකක් හටගන්නවා. මේක අති සූක්ෂම තැනක්. අවිදාර මේ චිත්ත කාණ්ඩයට අයිති විග්‍රහය. මෙන්න මේ ටික හටගත්තහම අන්නේ විඥානය හටගන්න වේදනා සංඥා සංකාර විඥාන කියන සම්පින්දණය සකස් වෙනා මේ චිත්ත වීතිය හටගන්නකොට ඒක හටගන්නේ ඇහැයි රූපයයි මුල් කරගෙන කනයි ශබ්දයයි මුල් කරගෙන නාසයයි ගන්ධයයි මුල් කරගෙන දිවයි රසයයි මුල් කරගෙන කයයි පොට්ටබ්බයයි මුල් කරගෙන ඒ මුල් කරගෙන හටගන්න මනෝද්වාරී චිත්තාවලිය සකස් වෙලා හිටන් වෙන සිද්ධාන්තයක් තියෙන්නේ මූලිකව අරගෙන පංචද්වාර චිත්ත වීතිය ගැන මේ චිත්තක්ෂණ පලස්තික ගැන අහන්න. චිත්තක්ෂණ කියන්නේ චිත්තක්ෂණ 17 අවස්ථා එහෙකට තුන ගානේ 51ක්. ඉතින් උත්පාද වශයෙන් පටන් ගත්තා නම් පළවෙනි චිත්තක්ෂණේ ඊළඟ චිත්තක්ෂණේ අවස්ථාව පළවෙනි අවස්ථාව උත්පාද ඊළඟ අවස්ථාව තිති ඊළඟ අවස්ථාව භංග ඒක ඉවරයි. දෙවෙනි චිත්තක්ෂණේ ඊළඟට එනවා ඒකත් උත්පාද අවස්ථාව තිති අවස්ථාව භංග අවස්ථාව ඒකත් ඉවරයි. අනිසරේ තුන්වෙනි චිත්තක්ෂණේ එනවා ඒකත් උත්පාද අවස්ථාව තිති අවස්ථාව භංග අවස්ථාව ඒකත් ඉවරයි. ඔය ක්‍රමෙදි 17 වෙනි චිත්තක්ෂණේ ආපුවාම උත්පාද අවස්ථාව තිති අවස්ථාව භංග අවස්ථාව චිත්ත වීතියේ පංචද්වාර චිත්ත වීතිය අවසානයේ චුති පටන් ගැත්ම උපාද ඔය නෑ උපාද තිති භංග කියන එක එන්නේ ඔය විදිහටයි. ඒ නිසා මේ චිත්තක්ෂර 17 තුලම උපාදක්ෂණ 17ක් තිතික්ෂණ 17ක් බංගක්ෂණ 17ක් තියෙනවා. ඒකයි ක්‍රමී මේකේ 49ක්ම තිති වලට දාලා තියෙන්නේ. ඒක විග්‍රහ කරගත්ත වැරදි නිසා. අනේකත් මේ ඇති කියලා ප්‍රශ්නයක් අහනවා. සිතෙහි මෙන් රූපයාගේ උපාදක්ෂණ 3 සමාන නැත්නම් තිතික්ෂණය දිගවන ආකාරයත් චිත්තක්ෂණ 17ක ආල්ස නැති රූප අප්‍රදාන රූපය වන ආකාරයත් විග්‍රහ කරන්න කියලා මේ ඉල්ලීමක් කරන්න. දැන් මේ චිත්තක්ෂණ 17ක් ආල්ස නැති රූප ආදී වශයෙන් විග්‍රහ කරනකොට මේ රූපයක ආල්ස කියන වචනේ අරගෙන තියෙන ක්‍රමවේදයක අඩුවක් මෙතන තියෙනවා. අපිට ඇහැට රූප මාත්‍රයක් අරමුණු වෙච්ච අවස්ථාවක් ගත්තාම කර්ම ශක්තියෙන් හටගන්න මේ ක්‍රියාවලිය තුල සිද්ධ වෙන ක්‍රමවේදයක් තියෙනවා. ගැඹුරුයි. ඇහැට රූපයක් අරමුණු වෙච්ච මොහතක අරමුණ මුල් කරගෙන හටගන්න ක්‍රමයක් තියෙනවා. ප්‍රසාද රූපේ කිය ප්‍රසාද රූපයක් තියෙනවා. සෝත ප්‍රසාද ගාන ප්‍රසාද ජීවා ප්‍රසාද කාය ප්‍රසාද කියලා ප්‍රසාද රූප පහක් හැදෙනවා. අතු රූපයක් වට කරගෙන හෘදේ වාස්තුව ඇතුළු කරගත්ත කර්මජ කයි මස්ලේ කයි නෙමෙයි. ඒ ඇතුළු කරගෙන තිබෙන කර්මජ කයි කර්මජ වශයෙන් හටගත්ත වස්තු රූපය මැදි කරගෙන ඒ වට කරලා පිහිටනවා. අර අපි ඉස්සෙල්ලා කිව්වා විදිහේ ප්‍රසාද රූප පහ එක රූපයක් එක සැරයක් ඝට්ටණය වුණාම අර හෘද රූප වතු රූපේ ඇහෙන් ගත්ත රූපක්ෂණයක් ඝට්ටණය වුණොත් එක්තරා කර්මජ ක්‍රියාදාමයක් තියෙනවා. ඒ ඝට්ටණය වෙච්ච රූපාකාරයේ එක් ක්‍රියාකාරී ගෙවිලා ඉවරෙනකන් ආයෙත් එකක් වදින්නේ නැහැ එතන. වතු රූපේ දෙකක් එක සැරේ වදින්නේ නැහැ. ඇහෙන් රූපක්ෂණයක් ගත්තේ එක රූප ප්‍රසාදයෙන් එකපාරක් වැදුනොත් ඔය වතු රූපේ 1000ක් වතාවක් කම්පා වෙනවා. ඔය වතු රූපය කියන්නේ මනෝද්වාරයේ පිහිටලා තියෙන මේ රූපයන්ගේ රූප වලින් හටගත්ත දෙයක යම් කිසි ක්‍රියාදාමයක් නාම ලෝකයට ඇතුළත් කරන ස්ථානයි. දැනීමට ගෝචර වන්නා වූ දැනීම් සහිත ලෝකයක් තියෙනවා. ඒ තමයි නාම ලෝකේ. ඒකට උපදෙස් ඒකට අවශ්‍ය කරන්නා වූ දත්තයන් ඇතුළත් කරන්ද දත්තයන් ගොඩනැගෙන්න ඒ නාම ලෝකයෙන්ම හටගත්ත නාම ලෝකයෙන්ම බලාපොරොත්තු ඔක්කොම හටගන්නේ තෘෂ්ණාව ඔක්කොම හටගන්නේ නාම ලෝකේ. ඒකට ආධාර වශයෙන් ඒකේ භුක්තියට අවශ්‍ය දේ නිර්මාණය කරගන්න අන්නේ නාම ලෝකයේ තුලින් නිර්මාණය කරන රූප ලෝකය. ඒ ලෝකේ තමයි අපි මේ ඇහැ කන දිවනාසී ශාරීරිය ආදී වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් කිව්වේ. ඒ ගොන්නාව අප රූප ලෝකයේ. ඒකේ ආස්වාද ලබා ගැනීමට බාහිරින් නිස්පාදනයක් හදනවා. ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා ලබා ගන්න රූප ලෝකය. කුම්භංගමා ධම්මා මනෝසිට්ඨා මනෝමයා කිව්වේ තොතනයි. මනසිනී යෙඩිය කලේ අර මනෝ ලෝකය හා සම්බන්ධ මානසිකත්වයේ තුලින් තමයි එඩිය ගොඩනැගිවේ. ඉස්සෙල්ලා ගොඩනගන්න මුල් උනේ ඒකෙන් තමයි මේ භෞතික ලෝකය කියන එක හට ගැනීමේ මුල. ඉතින් භෞතික ලෝකේ හටගන්නේ මොකදද? නාම ලෝකයේදී යම්කිසි ආස්වාද භුක්තියක් ලබා ගන්න ක්‍රමවේදයක් අවශ්‍ය නිසා. එනං ඒකේ විරුද්ධ දෙයක් නැවත හටගන්නේ නැහැ ලෝකේ කියලා. ඒක ගැළපෙන ක්‍රමවේදීකුයි කර්ම ශක්තියෙන් හටගන්නේ. මේක ගැඹුරුම දේන. මේ ලෝකේ හදාගත්තාම රූප ලෝකේ නාමයෙන්ම නිස්පාදනය කරලා හිත රූප භුක්තියක් විඳින ක්‍රමවේදයක් මේ තියෙන ලෝකේ කියලා. මේ රූප ආස්වාද, ශබ්ද ආස්වාද, ගන්ධ ආස්වාද, රස ආස්වාද, පොට්ටබ්බ ආස්වාද කියලා. පංචකාම ආස්වාදියක් භුක්ති විඳිනවා. භුක්ති විඳින්නේ ඔන්න ඔය ක්‍රමවේදයෙන්. ඒ රූප නැත්නම් භුක්ති විඳින්න බෑ. ඒ රූපයකින් එක පොකුරක් එකට හැමුණොත් ඒතේ භුක්තිය ලබන්න බෑ. වාගෙම රූපයක් රූපයට ඝට්ටනේ වෙනකොට එකින් එකට එකක් කොරොත්තු දුන්නේ නැත්නම් ඒතේ ආස්වාදී ලබන්න බෑ. එයා එකින් එකට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට ඒ ලෝක භුක්තිය ලබා ගන්න ඔරොත්තු දෙන මට්ටමට අවස්ථා පහක් සකස් වෙනවා. කාරි ගැඹුරු දෙයක් මේ විග්‍රහ කරුවාට අහනකොට තේරෙයිද කියලා හිතන්නත් අමාරුයි. හැබැයි අහනකොට අහනකොට තේරෙයි. දැන් පොඩ්ඩක් මෙහෙම හිතා ගන්න. අපි ලීයකට ලීයක් එකට අතුල් වෙනවා. ලීයකුයි ගලකුයි එකට ඇතුළුවොත් මොකද වෙන්නේ? බලයින් දැදි ලීයක එවිලා යනවා ගල ඉතුරු වෙනවා. ඒ ගලයි එකට ඇතුළුවොත් සම නැහැ. ඒ දෙකකින් අවශ්‍ය කරන ප්‍රයෝජනේ ගන්න බැරුව යනවා එකක් ගෙවෙනවා වේගෙන්. සම්බන්ධ කරන්න බෑ. අපි තව දෙයක් බලමු පොඩ්ඩක් හිතලා. කැටයක් අරගෙන ලී කෑල්ලකින් ওই දෙකේකට සට්ටු කළොත් ඒකේ පිට වෙන සද්දයක් පුළුවන් ද ලොකු සද්දයක් ගන්න. ගල් කැටයක් අරගෙන තවත් ගල් කැටයකින් ඒ ගල් කැට දෙක එකට ගැහුවොත් මොකද වෙන්නේ? ගලයි ලීයයි එකට ඝට්ටනය කරාට වැඩිය නියම සද්දයක් එනවා. ගැළවෙන සද්දයක්. ගලට ගලක් එකට ඝට්ටනය කළොත් හැබැයි ගල් දෙකම එක වාගෙ නිසා එකක් වැඩියෙන් ගෙවෙන්නේ නැහැ. දෙකේම ගෙවීම සමානයි. අනුකූල සද්දෙත් වැඩි. ලීයකුයි එකට ගැහුවොත් ඒ සද්ද ගන්න බෑ. එහෙනම් අපි ලීයට ලීයක් එකට ඝට්ටනය කරනවා. එතකොට නම් සද්ද ගැලපෙනවා ලී සද්දෙ. ගලට ගලක් ඝට්ටනය කළොත් ගල් සද්දෙ. මේ වෙනස හොඳට දැක්ක හැකියි. ඒක ලීය ඝට්ටනය කළොත් එකින් එකට දෙකම සමාන නිසා එකක් වැඩිපුර ගෙවෙන්නේ නැහැ. ගෙවීමත් ඔරොත්තු දෙනවා. සද්දෙත් වැඩි. මේ දෙන්නේ පොඩි උපමාවක් විග්‍රහ කරලා දෙන්නේ. අකඩේකුයි ගලකුයි ගන්නවා. මේ ගල් සට්ටු කරන්න පටන් ගත්තොත් ගල කුඩු වෙලා යනවා ඉක්මනට. යකඩේ ඉතුරු වෙනවා. එච්චර ඉක්මනට යකඩේ ගෙවෙන්නේ නැහැ. හැබැයි ගලයි යකඩේ දෙකේ සද්දේ එකින් එකට ඝට්ටනය කරපුවාම වෙනවට වැඩිය යකඩේට යකඩකින් ඝට්ටනය කළොත් ඒ සද්ද හුඟක් වැඩි. යකඩ සද්දයක්ම එනවා. යකඩේට යකඩේ ඔරොත්තු දෙනවා. පෙන්වන්න හදන්නේ මොකද්ද? ශබ්ද කම්පණ එකින් එකට වෙනස් වෙලා යන ආකාරය. ඔන්න ඔයගේ මේ ලෝකයක් මනසේ මවලා මනස ලෝකේ භුක්ති විඳින ආස්වාද ගන්න ස්පර්ශයකින් ඔන්නේ ස්පර්ශයෙන් ගැලපෙන එක හදලා තියන ක්‍රමවේදයේ මේ කියන්නේ සත්වයේක පසෙන් ලෝක ආස්වාද භුක්තිය ලබා ගන්න ක්‍රමවේදයක් හදලා තිනවා පස් ආකාරයේ. ඊසාද මේ හැදිලා තියෙන ද්‍රව්‍ය වස්තු වල ස්වභාවයක් තියෙනවා. ඕ තේජෝ වායෝ පඨවි ආකාශ කියලා. අපි ඔය පහට කියනවා පංච මහා භූතයන්ගෙන් ලෝකෙ හැදිලා. මේ ද්‍රව්‍ය වස්තු ලෝකෙ හැදිලා තියෙන්නේ පංච මහා භූත වල. දැන් මේවා සියුම් තැනක් විග්‍රහ කරන්න දන්නේ නැති නිසා තේරුම් ගන්න බැරි නිසා මේ ගැඹුර විග්‍රහ කරගන්න බැරි කමයි තියෙන්නේ. අති සියුම් නමුත් තින් අහපු නිසා ප්‍රශ්නෙට උත්තරේ දෙනවා දීපාලක් අහපු නිසා. හොඳට අහලා කොහොම හරි තෝරා ගන්න බලන්න. දැන් මොකද වෙන්නේ? පංච මහා භූතයන්ගෙන් හටගත්ත දේවල් අති සියුම් නම් ඔය සියල්ලම එක රූප කලාපයකට තියෙනවා. නමුත් මේවා එකින් එක හටගත්තාම ආපෝ ගතිය ඉස්මතු වෙලා හටගත්ත රූප කලාප සම්පින්දණයෙන් අපි කියනවා ජලයේ කියා ජල ද්‍රව දේවල් කියේ. ඒජෝ ගතිය ඔප්නන් විල හටගත්තාම ඒවට අපි කියනවා උෂ්ණ දේවල්. ඔප්නන් ඉලයිලා හටගත්ත එකතු වෙච්ච රූප කලාපයන් නිසා ඒ හටගත්ත පොදි වලට කියනවා වායෝ ධාතු නැහැනම් වාතේ. ගතිය උපනැංගිලා මතුවෙලා හටගත්ත රූප කලාපයන්ගේ සම්පීඩනයෙන් හටගත්තේ වල කියනවා පොළොව. නැත්නම් තද දේවල්. ඕක තමයි සතර මහා භූත කිව්වේ. සතර මහා භූතයන්ගේ ගුඩා සුණු පොඩි පොඩි ඒවා එකතු වෙලා ඔය මහා ඒවා හටගන්නකම් යම්කිසි ප්‍රදේශයක එක්තරා ආකර්ෂණයකට ගෝචර වෙලා වීදිලා පැතිරිලා යම්කිසි ප්‍රදේශයක් තියෙනවා. ඒකට කියනවා ආකාශේ ආකාශතු. දැන් මෙන්න මේ ආකාශ ධාතුවකින් සකස් වෙච්ච ආකාශ ධාතුවත් තුළ ආපෝ තේජෝ වායෝ පඨවි කියන භූත හතරකින් සකස් වෙලා අපි මේ භෞතික ලෝකයේ කියලා එකක් හැදෙනවා භුක්ති විඳින්න. ඊයාව නිසා තෘෂ්ණාව නිසා මනස බලාපොරොත්තුනේ ඔන්නේ ආස්වාදී. මනවර්ණ රූප මනවර්ණ ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම ආස්වාදය බලාපොරොත්තුෙන් තමයි මනස ක්‍රියාත්මක වුණේ බලාපොරොත්තු ඇති කළේ. එබඳු මනසකින් තමයි හිතුවේ කිව්වේ කළේ. අන්නේකේ ගොඩනැගිච්ච ශක්තිය තමයි කර්ම ශක්තිය කිව්වේ. ඒ කර්ම ශක්තියේ ක්‍රියාවලිය තමයි ඒ භුක්තියට අවශ්‍ය දේ නිෂ්පාදනය කරන්නා වූ ලෝකයේ පහළ කිරීම. ඊට අනුකූලව මිසක් වෙන ක්‍රමයකට පහළ වෙන්නේ නැති නිසා ලෝකයක් පහළ වෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියන මේ පංච මහා භූතයන්ගේ. ඇයි ඉතින් එහෙම වුනේ? අපි මුලදී විස්තරයක් කරලා පෙන්නුවා එකක්. මොනවද? මේ පඨවි ධාතු කියලා අපි කියාපු කොටසක් තියෙනවා. තද දේවල් ලෝකේ හටගෙන හටගත්ත ලෝකයේ හුඟාක්ම තද ඒවා. අපි කියනවා ලෝහ ජාති යකඩ වාණි යකඩ පිත්තල සබ මොනවා හරි කමක් නැහැ කිව්වේ වැන් ලෝහ ජාති කිව්වේ තද මේවා. ඒ වගේ තියෙන ලෝකයක් තියෙනවා. ගල්පස් ද්‍රව්‍ය වස්තු අතර හුවිනේවා. ඒක කොටස තල කොටස. එතන මේ ලෝක හැදිලා තියෙන ඊළඟ තව කොටසක් තියෙනවා. එච්චර සද නැහැ තලෙන් ඊට අඩුයි. ඒ තමයි ද්‍රව කොටස. අපලෝ වාගේ හයිය නැහැ. හැබැයි අතින් කැලැත්තුවත් අතර එහෙම දැයෙනවා. ඒ වලුනි දෙවනියෙ තියෙන ලෝක වස්තු ද්‍රව ආපෝ ධාතු. පඨවි ධාතු වලට තියෙන කණීභාවණින් අඩු එක. ඊළඟ තව එකක් තියෙනවා ආංශු කියලා අපි කියනවා. වායෝ පරමාණු ගඳ සුවඳ කියන්නේ ආංශු. පරමාණු එකතු වෙලා තමයි ආංශු හැදිලා තියෙන්නේ. ලෝක සම්මත කතාවක් මේ කියන්නේ හරි ගැඹුරුයි. විද්‍යාව දන්න අයට නම් විද්‍යාව ඉගෙන ගත්ත ළමයින්ට නම් මේක තේරෙනවා හොඳට. පරමාණු තුන හතරක ලෝක සම්මත පරමාණු තුන හතරක සම්පීඩනයක් හැදිලා එක ඊට වඩා වැඩි ගානක සම්පීඩනයක් හැදිලා යම්කිසි ද්‍රව්‍ය වස්තුවක ඉතාම කුඩා කොටස හැදිනවා අංශු කියලා. ඒව අපිට දැනෙන්නේ මේ ගඳ සුවඳ වට්ටමේ. වායු තුල හපායන තව දෙයක්. වායුට වඩා ඝනකමයි. අනිත් වල ඝනකමෙන් අලුත අවි එකක් තියෙනවා ඒක තමයි වාතය. වාතයට වඩා ඝනකමින් තවත් අවි එකක් තියෙනවා ඒක තමයි උෂ්ණත්වයේ ආලෝකයේ කිවි. උෂ්ණත්වයේම අවස්ථාව තමයි මේ ඉරු එළිය රත්නයත් එක්කලා ඉන්නේ සම්බන්ධ වෙලා. මේ ආකාරයෙන් මේ පංචමහා භූත එකින් එකට සියුම්. ඒක ලෝකේ නිස්පාදනය කරද්දී පංචමහා භූත මනසේ නිස්පාදනය කිරීම කරද ලෝක ආස්වාද භුක්තියද කියලා අපි ඉස්සෙල්ලා කිව්වා. ඒකට ආසයි මේ වේදනාවට සුඛ වේදනාවට ආසා නිසා ඒක ඇලෙනවා තණ්හා කරනවා. අවිද්‍යාව නිසා ඒකේ ඉන්න එක හොඳයි කියලා නිගමනය කරපුවාම අවිද්‍යාව තෘෂ්ණා ලෝකෙට මුල් වෙනවා කියලා අපි ඉන්නේ ඒකයි. දැන් මේ තෘෂ්ණා භුක්තිය විඳින්නේ ආශාව තෘෂ්ණා භුක්තිය තමයි අපි ආස්වාද වශයෙන් විඳින්නේ. ඔන්නෝක විඳගන්නයි මේ ඔක්කොම ළඟලා ලෝකයක් හදාගලා තියෙන මනසින් ඔක්කොම එකතු වෙලා මානසික ස්වභාවය ඕකයි. සමදිනාගේ මානසිකත්වයේ ඒ වගේ ස්වභාවයක් නිසා ඔක්කගේම මානසිකත්වයේ සම්පින්දනයක් වශයෙන් ඔක්කොම භුක්ති විඳින්න ලෝකයක් හැදිලා භෞතික ලෝකේ කියලා. මේ ලෝකය ගැන විග්‍රහ කරනවා අපි තව ඉස්සෙල්ලා මුලදීම විග්‍රහයක් කරලා හිටියා. මොකද මේ විග්‍රහය යකඩේ යකඩයක් ඝට්ටනේ සමානයි හඳ වැඩි. ගැළපීලා තියෙනවා යකඩ හඳ ඉන්නේ එතකොට. ගලට කලක් එකිනෙක මිස ගැළපෙනවා තද ස්වභාවය අනුව. ඒකෙන් ගල් හඬක් එනවා රත්නේ වෙනකොට. ලීයට ලීයක් ගැළපෙනවා ලී හඬක් එනවා. අපි මෙහෙම පොඩි උපමාවක් ගත්තා. මෙන්න මේ උපමා රටාවට අනුකූලව අපිට භුක්ති විඳින ක්‍රමයක් හැදෙනවා. ඇහැට රූපේ, කන්න ශබ්දේ, නාසයේ ගන්ධේ, දිවට රසේ, කයට පොට්ටබ්බේ කියලා. එහෙම වෙන්නේ මෙන්න මේක තමයි සත්‍යයකට ඇහැ කන දිව නාසය ශරීරය කියලා ඉන්ද්‍රිය පහක් හැදෙන්නේ පංචේන්ද්‍රිය කියලා. මේක කිසිම වනකොතක විග්‍රහ කරලා නැති නිසා මට වයින්ඩක් පුළුවන් මොනවද මන්ද අමුතු જાති එකක් මේ කියා දෙන්න කියේ. තමයි ධර්මඥානීර ගෝචර වෙන්න ධර්මයේ විද්‍යාවට අනුකූලයි ගැළපීලා තියෙනවා. න්‍යාය ධර්මයේ ගැළපෙනවා. ඇවුවත් එහෙම සත්‍යයකට ඇයි මේ ඇසක් කරා දිවක් නාසය ශරීරයක් හටගන්නේ කියලා මොකද්ද දෙන උත්තරේ? බල්ලා බැලුවා ඇත් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාහයක් තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා, ඉන්ද්‍රිය පහක් තියෙනවා. බලලා බැලුව රූපය වෙනස් වෙනාලු බලලාත් ওই පහම තියෙනවා. හරකා එක මහත් වුණාට රූපය වෙනස් වුණාට ඇස දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, කයක් උඩත් එහෙමෝ තියෙනවා. ඌරා මහත් වුණාට ඊට වඩා හරකට වඩා පොඩි වුණාට ඇත් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, කයක් ඌත් හැදිලා තියෙන එහෙමයි. විද්‍යාකාර සත්ව ගැන හිතලා බලපුවාම හැම සතාවකම පිළිලා දිනවා විදිහට හැඩේ විතරක් වෙනස් වෙලා තියෙනවා, හොබ්බ හැදිලා තියෙනවා. නමුත් ඇත් දෙක, කන් දෙක, නාසය, දිවකයි ඒ විදිහයි. මිනිස්යලත් එච්චරයි. මේක පුදුම නිස්පාදනයනේ සත්වයේකුත්. දන්නේ නැති තව පැත්තක් තියෙනවා. පණුවට එහෙමවා පේන්නේ නැහැ. තියෙනවා කියලා. නමුත් ඒ ඉන්ද්‍රිය උඩත් තියෙනවා. අපේ ඉන්ද්‍රිය වාගේ පේන භෞතික මට්ටමේ මයින්ඩ් එකක් නැතිකමයි තියෙන්නේ. ඌට මුළු මස් වැදල්ලක් වාගේ තියෙන කයි ඔය ඉන්ද්‍රිය ටික ඌට තියෙනවා. දැනෙන ක්‍රමයක් තියෙනවා. ඇමීබා වගේ ඉතාලම කුඩාසතා ඒක ශෛලී කිව්වා. ඔය ඒක ශෛලී දර ඔය ඉන්ද්‍රිය ටික තියෙනවා. කොයා ගන්න විද්‍යාවත දක්ෂයි රාජිකමයි තියෙන්නේ. මොකද මෙහෙම වෙන්නේ? ඒ පිටින් හේතුව දකින්න ඕනේ. අපි අර ඉස්සෙල්ලා කිව්වා මේ ලෝකෙ හැදුලා තියෙන්නේ, ලෝකෙ නිර්මාණය වෙලා තියෙන්නේ ඊටාම සියුම් කොටස ඉදලා ගණී භාවන කොටසට. කාණ්ඩ පහකින් පඨවි ධාතු, ආපෝ ධාතු, ඒ වගේම ආකාශ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු කියන මෙන්න මේ ධාතු පහකින් තමයි හැදිලා තියෙන්නේ. එකින් එකට ගණී භවණී පටගෙන ඊටාම සියුම් භාවට මුරුදු භාවයට කොටස් පහක් හැදිලා තියෙනවා ওই විදිහට. එහෙනම් මේ පහම එක ඉන්ද්‍රියකින් භුක්ති විඳින ක්‍රමයක් නැහැ. අපි ඉස්සෙල්ලා කිව්වා ගලට ගල ගැළපුණාට යකඩේට ගල ගැළපෙන්නේ නැහැ. යකඩේට යකඩ මිසක් වෙන එකක් ගැළපෙන්නේ නැහැ. ගලට ගැළපෙන්නේ ගලා, ලීයට ලීයා. මෙන්න මේ වගේ පඨවි ධාතුවේ පඨවි ධාතුව බලවත් ඉන්ද්‍රියක් ඕනේ. ඒ ඉන්ද්‍රිය ගණී භවනව තියෙන්න ඕනේ. ගණී භවන දෙයක් ඇසුරු කරලා ගැටිලා ස්පර්ශයල් ලබා ගන්න. මෙන්න මේ නිසා පඨවි ධාතුවෙන් හටගත්ත කය තියෙනවා කායේ ඉන්ද්‍රිය. කායේ ඉන්ද්‍රිය අනිපටලා මුරුදු නැ ඝනකමයි. බාහිර රෝගී තිබෙන්නා වූ යම්කිසි තද දේවල් වල පඨවි ධාතුව වැඩි දේවල් වල ස්පර්ශයේ කායේ ඉන්ද්‍රියෙන් ලබලා ආස්වාද විඳිනවා. ද්‍රව්‍යවත් තුළ ආස්වාද විඳින්න හදාගත්ත ඉන්ද්‍රිය. ඊළාට මුරුදු දෙයක් ලෝකේ තියෙනවා ජලය. ද්‍රව. ද්‍රව වල ආස්වාදයේ ගන්න එකක් තියෙනවා. හැබැයි කයට ගන්න බෑ ඒක. ද්‍රව වල ආස්වාදයේ මොනවද ගන්නෙ? ඇමුල් රස කියලා ගන්නවා. පැණි රස කියලා ගන්නවා. තිත්ත කියලා ගන්නවා. කටුක කියලා ගන්නවා. විවිධ රස ආදී ගන්නවා. ද්‍රව රසයේ විඳින හැටි. එන ඇඟිල්ල දාලා හිටන් බලලා මේක මොන රහද කියලා බලහන් කියලා කිව්වොත් එහෙම ඇඟිල්ල දාලා බැලුවට එහෙම හම්බ වෙන්නේ නැහැ. ඇඟිල්ල දාලා කලක් කරලා බලලා මේක වැහි රහයි කියන්න බෑ. මේක ඇඟුල් කියන්න බෑ. මේක තිත්තයි කියන්න බෑ. මොකද? ඝනයෙන් ඝන වශයෙන් ලබන ස්පර්ශ ඉන්ද්‍රියට ද්‍රව රසී ද්‍රව ආස්වාදී ලබන්න බෑ. එහෙනම් මොකින්ද කරන්න ඕනේ? අන්නේ ආස්වාදී ලබන්න ශරීරයට වඩා ශරීරයේ තිබෙනා වූ ස්පර්ශ ඉන්ද්‍රියන්ට වැඩිය මෘදු ඉන්ද්‍රියක් තියෙනවා දිව කියලා. දිවේ සහජයෙන් කොටසක් තියෙනවා රස දිව කියලා. ඒක හරි සිනිඳුයි. රස දිව. ඒක තියෙන මේ ගලීවාන දිවේ දෙපැත්තේ. යටිපැත්ත. දිවේ මුලට වෙන්නේ යටිපැත්තට වෙන්නේ. අන්නේ හරියට තමයි දැයින්නේ රහ. එහෙනම් සීනිය වල රහ බලන්න දුන්නොත් එහෙම කටේ කෙල හිඳිලා නා. තද තදර කියන වේලිච්ච සීනි කැට ටිකක් දෙනවා මේ කාල රහ කියන්න කියලා. කටේ කෙල හිඳිලා නා. ජර බලගාලා සීනි හැප්පුවත් රහ දැයින්නේ නැහැ. එහෙනම් ද්‍රව රසය ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක දිය කරන්න ඕනේ. කටේ තියෙන කෙල වලින් හරි දිය වෙන්න ඕනේ. එහෙම නැත්නම් වතුරට දාලා දිය කරලා ගන්න ඕනේ. වතුරේ දිය වෙන යමක් ඇත්නම් ඒවා ද්‍රව කොටසට වැටෙනවා. ඝන කොටස ශරීරයෙන් ස්පර්ශ කළාට ද්‍රව කොටසේ රසය බලන්න දිය කරලා අරගෙන දිවෙන් ඕනේ. අන්න දිව නැමැති ඉන්ද්‍රියක් හටගන්න හේතුව ද්‍රව රසය ලබා ගන්න. ඇති ද්‍රවයට වැඩි සියුම් විලෝකයේ දෙයක් තියෙනවා. ඒවට තමයි අපි අංශු කියන්නේ. මේ ආකාශයේ විහිදිලා පැතිරිලා ඒවා තියෙන්නේ. යම් කිසි ද්‍රව්‍ය වස්තුවක් මලක් පිපුණාම සුවඳ කියලා යන්නේ අංශු. අසූතියකින් ගඳ කියලා යන්නේ අංශු කියන කොටස. වාතයට වඩා ඝනකමයි. වතුරට වඩා සියුම්. අන්නේ කියන කොටසට කියනවා ආකාශ ධාතුව. ඔය ආකාශ ධාතුවේ තිබෙනා වූ ස්පර්ශය ලබන්න දිවට වැඩිය සියුම් ඉන්ද්‍රියක් ඕනේ. අන්නේ ඉන්ද්‍රිය තමයි අපි නාහි කියන්නේ. නාහි සුවඳ දැනෙන කොටසක් තියෙනවා. ඒක තියෙන්නේ නාහිනේ උඩ පැත්තට එහෙම දැනෙන්නේ නැහැ සුවඳ. නාහිනේ නාහි හිල් දෙකෙන් ඇතුළට ගියාම ඇතුලේ ඉතාම මෘදු කොටසක් තියෙනවා. මෘදු බව කොච්චරද කියනවනම් දිවාසි කොහු ගහක් එහෙම ගැහි හැකි. ඒකේ ඔරොත්තු දෙනවා. හැබැයි නාහි අතර කොහු ගහක් ගැහුවොත් කිවුමක් කරනවා අපහු විසි කරනවා ඒක. දරන්න බෑ. මොකද? දිවට වැඩිය සියුම්. ඇයි එහෙම සියුම් වුනේ? අර ආකාශ ධාතුව කියන ඝන සුවඳ වට්ටමේ ස්පර්ශය ලබන්න, ඒ ආස්වාදී ලබා ගන්නයි ඒක හැදුනේ. ඒ නිසා තව ඊට වඩා සියුම්ව හැදුනා. ඊට වඩා සියුම් එක තමයි වායෝ ධාතුව. වායුවට නවීන විද්‍යාව කියන පරමාණු හයිඩ්‍රජන් පරමාණු, ඔක්සිජන් පරමාණු, නයිට්‍රජන් පරමාණු මේ ආදී වශයෙන් වායුවේ ඉතාම කුඩා අංශු වලින් කියන්නේ පරමාණු. විද්‍යාඥයෝ කියන පරමාණු. මේ කියනවා හැදිලා තියෙන වාතයේ අර අංශු කියන ගඳසු වල මට්ටමට වඩා සියුම්. ඒ නිසා මොකද වෙන්නේ? අන්නේ මට්ටමේ සියුම් වාතයේ ලබන වාතයේ ස්පර්ශය ලබා ගන්නද නාහිට වැඩිය සියුම් ඉන්ද්‍රියක් ඕනේ. අන්නේ ඉන්ද්‍රියට අපි කියනවා කන. ඇහෙට කොහු ගහක් ගැහුවා. ඔය ඇහෙන කන කියන්නේ මේ පිටින් තියෙන කම් පෙත්ත නෙමෙයි. ඔය පිටින් තියෙන කම් කුහරෙත් නෙමෙයි. ඕකෙන් ඇතුළට ගියාම තියෙනවා පිට කණෙන් ඇතුළේ ඇතුල් කන කියලා එකක්. පිට කන කියලා එකක් තියෙනවා. ඊටත් ඇතුලේ තියෙනවා තුන්වෙනි සියුම්ම කන. මේ සද්දේ ඇවිදලා කන් අඩිය වදිනකොට කන් බෙරේ කියලා තියෙන ඇතුලේ තියෙන දෙවෙනි කන වායුව කම්පණය වෙනවා. වායු කම්පණය වෙනකොට ඇතුලේම තියෙන කණේ තියෙන ස්නායු හරිය සියුම්. මොළේට ආසන්නව තියෙන එක. අන්‍ය ස්නායුව කම්පණය වෙලා ස්පර්ශය ලබා දෙනවා. එතර වායුව නිසා ලබන යම් ආස්වාදයක් ඇද්ද මිහිරි නාදයක් නේ. ආදී වශයෙන් නාදීට ආසා කරලා නාදී සුවේ ගන්නවා. මොනවාද? වායු ස්පර්ශ සුවේ ලබන්නේ ශබ්දයේ වශයෙන්. ඒක කොච්චර සියුම්ද? ඒකත් වෙලා සියුම් කොටසක් ගැන අපි ගමේ උෂ්ණ කොටසේ තියෙන එක. දැන් අහුව හරි හැරයි. රස්නේ. ඒකත් එක ආලෝකයක් තියෙනවා. අන්න උෂ්ණේ තිබෙනා විතාම කුඩා අංශු උනන්නම් පරමාණු වශයෙන් කිය විතාම සියුම් වේවා. ආලෝක කිරණ කියලා අපි කියනවා. දැන් ඔන්න ඔය ටික ගන්න මොකද්ද වෙන්නේ? ඒකට ඉන්ද්‍රියක් තියෙනවා. කනටත් වඩා සියුම් ඉන්ද්‍රියක්. අපි ඒකෙන් කියනවා ඇහැ. එහෙනම් පේන්නේ මේ ඇහි තියෙන පිට පොත්තට නෙමෙයි. ඒකෙත් මොනවත් ගෑවෙන්න බෑ. කොහොම ගහක් එහෙම ගෑවෙනොත් හරි අමාරුයි. හැබැයි පේන ඇහැ තියෙන ඕකෙන් ඇතුලේ. ඔය සියුම් ඉන්ද්‍රියේ ඊටාම ඇතුලේ තියෙන ඇහි බබා කියලා කොටසක්. ඒකෙනුත් ඇතුලට යන්න ඕනේ. ඒ ආලෝක කිරණ ඒකෙනුත් ඇතුලට ගිහිල්ලා. ඊටාම සියුම් ස්ථානයක් තියෙන දෘෂ්ටි ස්නායුවට අහු වෙන්නේ. අන්න එතන වදින්න ඕනේ. ඒක ඔක්කොට වඩා සියුම්. මෙන්න මේ ලෝකේ පංචමහා භූතයන්ගේ ස්පර්ශ ආස්වාදී ලබා ගන්න එකින් එක අවස්ථාවට ගැලපෙන්නා වූ පස් ආකාරයක් තියෙන නිසා පස් ආකාරයේ ඉන්ද්‍රිය පහස අධිගුණ හැදෙනවා. හරි ගැඹුරු විද්‍යාවක්. මෙච්චර කාලයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම තුල ඔබ තෝරාගත්තේ නැත්නම් ආකාවිනේ මුළු ලෝකේනේ විද්‍යාඥයෙක්ගෙන් ඇහුවොත් ඇයි සත්‍යයට ඇහැක් කලක් දිවක් නැතිව ශරීරයක් නේ ඉන්ද්‍රිය පහ පිහිටන්නේ කියලා උත්තර දෙන්න දන්නේ. ඒ උත්තරේ කොහෙවත් එන්න විදිහක් නැහැ. අඩුපාඩු. ඔය හෙලාටුවාවල සිවිච්ච කාලයක් තිබුණ හෙලාටුවා අද නැති නිසා කියන්න දෙයක් නැහැ. අවක ගෝචර ඥානෙට ගෝචර වෙලා ඒ ටික විග්‍රහ වෙච්ච ඒ කාලේ තිබුණ අද නැතුවට තේරුම් ගන්න මෙන්න මේ විදිහට ඔය ස්පර්ශය ලබා ගැනීමට හේතු වෙන ඉන්ද්‍රියට ඊට අනුකූල දේ වදිනකොට අන්න හිතර දැනුම් දෙන ක්‍රමවේදයක් තියෙනවා. චක්කුංච පරිච්ඡ රූපේච උපාදින චක්කු විඥාන. අනි චක්කු විඥානෙ ඉස්සෙල්ලා හට ගන්නවා ඇහැයි රූපයයි. ඇහැ සහ රූපේ බුරේ ජාතයි. ඒ කියන්නේ මුලින් උපදින්න ඕනේ ඇහැයි රූපයයි. ඒ ඇහැට රූපයක් ඝටනය වීමේ ප්‍රතිඵලය වශයෙන් හටගන්නේ ඊට පස්සේ ඒ ඥානේ තමයි විඥානේ තමයි චක්කු විඥානේ පත්‍යේ ජාතයි. පුරේ ජාත ඇහැට රූපයන් වැදුනහම ඒ මොහතම ඔච්චර ඉඳා සුදු මොහත ඒ වෙලාවකදී දැවුනට ඊට පස්සේ තමයි චක්කු විඥාන මාත්‍රිය හටගන්නේ. විඥානයක් හටගත්තහම තමයි අර චිත්ත වීතිය සකස් වෙලා ඒ චක්කු විඥාණයෙන් ආපු දැනීම මනසට ඇතුළත් කරගන්නේ. ඕතංජ පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥාණං කියන මේ සිද්ධාන්තයේ ක්‍රියාත්මක වෙනකොට සෝතයයි සද්දයයි පුරේ ජාතයි මුලින් හට ගන්න ඕනේ. සෝත විඥාණේ පත්‍යේ ජාතයි පසු හට ගන්න. ඒ කියන්නේ පසු කියන හුඟාපස් එහෙම නෙවෙයි. අධ්‍යක එකට වදිනකොට මුලින් අධ්‍යක එකට වදිනකොට ඒ සමගම වුණාට ඊට පස්සේ පොඩ්ඩක් හරි පස්සේ තමයි අප්පුඩි සද්දේ ඉන්නේ. අන්නේ වායකක් මේ කියන්නේ. හුඟක් පහ වෙලා නෙමෙයි. හැබැයි අප්පුඩි ගහන්නේ ඉතින් අප්පුඩි සද්දෙත් නැහැ. අධ්‍යක ඉස්සරහ තියෙන්න ඕනේ. ඒ අධ්‍යක කියන වදිනකොට අප්පුඩි සද්දේ ඊළඟටයි යන්නේ. අන්නේ එහෙම එකක් ඔය කියන්නේ. ගානන්ත පටිච්ච ගන්ධේජ උපජ්ජති ගාන විඥාන. මේ ගානේ හේවත් නාහේවත් ගන්ධයත් දෙක පුරේ ජාතයි මුලින් පහළ වෙන්න ඕනේ. ඝාන විඥානේ හේවත් ඒ නිසා දැනෙන හිත පස්සේ පහළ වෙන්නේ. පත්‍යේ ජාතයි ඝාන විඥානේ. දිවහංජ පටිච්ච රසේත උබ්බජ්ජති දිවහා විඥාන. දිවත් රසයත් පුරේ ජාතයි ඒක මුලින් පහළ වෙනවා. දිවහා විඥානේ ඊළඟට පහළ වෙනවා. කායංජ පටිච්ච පොට්ටබ්බේජ උබ්බජ්ජති කාය විඥාන. අන්න කය පොට්ටබ්බයයි මුලින් පහළ වෙනවා පුරේ ජාතයි කය විඥානේ පත්‍ය ජාතයි ඊළඟටයි පහළ වෙන්නේ. ඔන්න චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන ඔන්නේ විඥාන හය යම්මෝදක පහළ වුණොත් තමයි ඒ විඥාන භුක්තිය ලබා ගැනීමේ ආරම්භයේ සකස් වෙන්නේ. ඔන්නේ විඥානේ සකස් වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ දත්තයන් මනසට ඇතුළත් කරන ක්‍රමවේදයක්. ලෝක தත්ත්වයන් මෙන්න මේකට කියනවා පංචාද්වාර චිත්ත වීති. ඔන්නෝ කියන පංචාද්වාර චිත්ත වීතියක ලක්ෂණේ තමයි මේ චිත්තක්ෂණ 17 සිද්ධිය. මේ යම්කිසි ඇහැට රූපයක් අරමුණු වෙනකොට ඒ අරමුණු වෙන අවස්ථාව මුල් කරගෙන දෙවෙනි ක්‍රමවේදයක් තියෙනවා. අරමුණ හොඳ ප්‍රබල නම් ඇහැට රූපේ හොඳට ඇහත් හොඳට පැහැදිලි නම් ආලෝකයක් හොඳට තියෙනවා නම් රූපයක් හරියට ඇහැට වදිනවා නම් ඒ කාරණේ හොඳට පැහැපත් නම් හොඳ පැහැදිලි රූපයක් පේන විදිහට සකස් වෙනවා. අන්නේම හොඳට පැහැදිලිම රූපයක් පේන විදිහට සකස් වෙනකොට හටගන්න චිත්ත වීතිය සකස් වෙන ක්‍රමයක් තියෙනවා. ඔන්නේ ඇහැ කියන ඇතුලේ තියෙන ප්‍රසාද රූපේට අර රූපයක් ඝට්ටනේ වීමේ ප්‍රතිඵලය වශයෙන් හොඳ පැහැදිලි ශක්තියක් ඇති කරන ද්‍රව්‍යමය චලනයක් ඇති කරන දර්ශනයක් ඇති කරන්න හේතු වෙන කු ප්‍රසාදයේ කියන ඊටාම ප්‍රසාද රූපය කියන ඊටාම සියුම් එකට යනකම් ඔය ඇහැ සම්බන්ධ රාජ්‍ය ස්නායු පද්ධතියෙන් නිසා ඒක සකස් වෙලා ගිහිල්ලා සම්බන්ධ වෙනවා කර්මජ කායයට. මේ මාස්ලී කායත් එක වැඩිලා දින කර්මජ කායයට. කර්මජ කායේ තියෙනවා ඔන්න ඔය කියන ආ විස්නායි පද්ධතිය කර්මජ විස්නායි පද්ධතියක්. කර්මජ රූපයෙන් හැදිලා තියෙන්නේ. මේ විස්නායි පද්ධතියත් එකමයි තියෙන්නේ. එනේ මේ කියන විස්නායි පද්ධතියට සම්බන්ධ වෙලා හදවත ඇසුරු කරගෙන තියෙන වස්තු රූපයට ආසන්න වෙලා තියෙන අන්නේ කියන ප්‍රසාද රූපේ තියෙන එතන චක්කු ප්‍රසාද රූපේ ජලනය කරනවා. ඔන්නේ චක්කු ප්‍රසාදයේ එකපාර චලනය වෙනකොට කර්ම ශක්තියෙන් සකස් වෙලා තියෙන ආසන්නව තියෙන වස්තු රූපයට එකපාරක් ටක් ගාලා වදිනවා එකේ. ඒකේ තියෙන ක්‍රමවේදී තමයි ඔය ප්‍රසාද රූප වහෙන් කෝකින් හරි එකකින් පහරක් වැදුනොත් වස්තු රූපේට කර්මයෙන් හටගත්ත වස්තු රූපේ තව එකක් ඒකේ භුක්ති අරගන්නකව වදින්නේ නැහැ. ඒක කර්මජ ක්‍රියාවලිය හැටි. එතකොට මොකද වෙන්නේ? ඔන්න එකපාරක් වැදුනහම අර වස්තු රූපයේ කම්පන වාර ගන්නක් තියෙනවා නියමයක්. එක කම්පනයක් දුන්නාම 1000 වතාවක් වස්තු රූපේ කම්පණය වෙනවා. මේ නියමය වස්තු රූපේ නියමය නෙමෙයි. ඊට මෙහා පැත්තේ හැම නියමයක් තියෙන බව නවීන විද්‍යාවත් හොයලා තියෙනවා. රත්තරන් වලදී යම්කිසි පාරක් රත්තරන් හදපු දෙයකට වැදුනොත් කම්පණය වෙන තරංග වාර ගණනක් තියෙනවා. ඊට වැදුනොත් වාර ගණනක් තියෙනවා. ඒක මැනලා 200 ගණන් 300 ගණන් 400 ගණන් මේ වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒකේ මිම්මක් තියෙනවා. ඒ කම්පන මිමි යම පාරක් වැදුනොත් ඒ වාටි සූක්ෂම ද්‍රව්‍ය හොයාගන්නත් ක්‍රමවේදයක් හදායන් තියෙන බොහොම සියුම් පැත්තක්. හතරන් කියලා එහෙම සවට්ටන්න බෑ කවී දන්න කෙනෙකුට ඒ ක්‍රමවේදී හදපු යන්ත්‍ර සූත්‍රයේ දාපු හරම් කම්පන වලින් දැනුම් දෙනවා මේක හතරන් මේක රෙදී මේක වෙන දෙයක්. මොකද සත්තරන් වලට වදින වල තියෙන කම්පන වාර ගන්න හිදී වල නෑ කියලා විනාශමයි. හිදී වල මාත්‍රම තව එක නෑ විනාශමයි. ඒ නිසා මේ ලෝහ වර්ගය මොකද්ද කියලා හොයාගන්න ඕන ක්‍රමයක් තියෙනවා. ගැඹුරු විද්‍යාවක් වෙයි. මේ වාගේ වස්තු රූපයේ වැදුනහම පහලා අනාවරණ ඥාන ඇති ලෝතුරා බුදු පියාණන් වහන්සේට විතර මේක කල්පිනේට කියන්න බෑ මේ වාර ගන්න ඉන්නේ මෙච්චර කියලා කිව්වට පස්සේ අපි ඒක ඉගෙන ගින්න දැනගන්නවා විශ්වාස කරනවා. ඒ තමයි වාර 17. මේ 17 වතාව කම්පණය වෙනකොට වස්තු රූපයේ නිශ්චලව තියෙන්නේ නැතුව 17 වතාවක් කම්පා වෙලා ආයි නිශ්චල වෙනවා. ඔන්නෝක තමයි රූපයක ආයුෂ චිත්තක්ෂණ 17යි කියන හේතුව. මොන රූපද කියලා දන්නේ නැත්නම් කොහොමද ඔබ විග්‍රහ කරන්නේ? වස්තු රූපයේ මේ ආයුෂ නෙමෙයි ඔය කිව්වේ. වස්තු රූපේට ద్వාරයෙන් වැදිලා හිටන් ඉතරා ප්‍රසාද රූපයක් වැදුනහම ඒ චලනයේ වෙන වාර 17 කාල සීමාව. ඒක තමයි ඔය කිව්ව රූප කලාපේ ආවිස කිවි. ඉතින් ඔබ හිතා ඉන්නවා මේ බාහිර රූප කලාපයක ආවිසත් ඒකයි කියේ. ඒක වෙනයි ඕක වෙනයි. ඔන්න චිත්තක්ෂණ 17 රූප කලාපයක ආවිස කිව්වේ. ඔන්න ඔය කියන වත් රූපේ 17 වතාවක් කම්පණය වෙන කාල සීමාව. ඕකට කියනවා හෘද රූපේ. වත් රූපේ වෙනයි හෘද රූපේ වෙනයි. වත් රූපේට බහරක් වැදුනහම 17 වතාවක් කම්පා වීමේ චලන ක්‍රියාවදී යම්තාක් සිද්ධ වෙනවද? අන්නේ සම්පින්නනේ ගත්තාම ඕකට කියනවා හෘද රූපේකයි. රූපේ කියන්නේ ඔන්න ඕකට. නහ හෘද රූපේක ආවිෂ කොච්චරද? චලන වාර 17යි. එක පාරක් වැදුනහම අර ප්‍රසාද රූපයකින් වත් රූපයේ 17 වතාවක් කම්පා වෙන ආය ආධාරයක් ඕනේ නැහැ. ඒ 17 වතාව කම්පා වෙලා මිසක් නවතින්නෙත් නැහැ. ඕකෙදි ක්‍රමවේදයක් තියෙනවා දකින්න. අපි යම්කිසි නාද දෙන තහඩුවක් හරි ගන්ටාරයක් හරි එකක් අරගෙන අපි ඕකට මේ පුත්‍ති කම්මි පොඩක් වාගේ එකකින් කපාලා සතු කරනවා. ඊන් ගාන පුත්‍ති නාදයක් යනවා. ඒතර ප්‍රතිරාවේ ඒගාණ්ඩ යනවා. දීලා කියලා හඳ එන්නේ නැතුව යනවා. ඊට පස්සේ අපි ගන්නවා ඊට වඩා කම්පීට ඇදී ලොකු යකඩැනේ. ඉරටුවක් විතර යකඩැනේ එකක් ගන්න නැහැ ඉරටුවක් විතර එකක් ගන්න. ඒකෙන් පාරක් ගහන. තීන් ගන්න සද්දයක් ඊට වඩා ලොකු එකක් ගිහිල්ලා අර කම්පන වාහන ගාර ගිහ නවතිනවා. කම්පන වේගය වැඩි. හැබැයි පාර ගන්න එකයි. ඊට පස්සේ අපි ඇඟිල්ලක් විතර යම් කිසි යකඩ කූරක් ගන්න. ඒකෙන් පාරක් ගහන. තාංගාන සද්දයක් එනවා ඊට වැඩිය බලවත්. කම්පන වාර ගන්න එකයි. කම්පන ශබ්ද වේගය වැඩි. ඊට පස්සේ මේ අතක් විතර නැනම් ඊට ගැලපෙන එකක් ගන්නවා ඇඟිලි තුන හතර ලොකු එකක්. ඒකෙන් පහලක් ගන්නවා. එතකොට ඊට වැඩිය මහා සද්දයක් එනවා. කම්පන වාර ගන්න එකයි. කම්පන වේගය වැඩි. ඒකේ ඔරොත්තු දෙන මට්ටමේ යක දෙකින් ගහනවා. එනාර ගන්ටාලේ ඇතුලේ තියෙන ගෙඩිය වායේ වැදුනහම උපරිම සද්දයක් නැගෙනවා. වාර ගන්න එකයි කම්පන සද්ද වැඩි. මෙන්න මෙයාගේ වස්තු රූපේට චක්කු ප්‍රසාදයේ කවුට අර ගන්ටාරී වටේ දින අර නාදී දින ලෝහයට කම්බියකින් ගැහුවා පොඩි එකක් වදිනවා. ඒක මිහිරි සද්දකින් පුංචියර ගන්නකොට ඒකේ දැනෙන එකට අපි කියනවා පෙනෙනවා කියලා. පෙනෙන ස්වභාවය කියලා ඒ දැනීම හඳුන්වනවා. ඊට වඩා වැඩි මට්ටමට ඊට වඩා ලෝකයෙන් තමයි සෝතද්වාරයේ තියෙන ප්‍රසාද රූපේ වැඩි වෙන්නේ. ඒක ඊට වඩා ටිකක් වැඩි වෙනවා. අපි ඒ කම්පණිය හඳුනා ගන්නවා සද්දයක් කියලා. ඊට වඩා ටිකක් ලොකු වැඩිවීමක් තමයි තියෙන්නේ ගානද්වාරයේ තියෙන ගාන ප්‍රසාද රූපේ වැඩුණාම. අන්නේ කම්පණි වේග 17යි. ඒකේට වැඩි නිසා ඒක අපිට දැනෙනවා ගන්ධයක් වශයෙන්. ඊට වඩා වැඩි හේකින් වදිනවා. සෝත ඥාන දිවහාද්වාරයේ තිබෙන දිවහා ප්‍රසාද රූපේ ඊට ටිකක් ලොකුයි. ඒක වැදුනහම ඊට වඩා හයියෙන් කම්පණ වාර 17යි. ඒකට කියනවා ගාන ඥාන දිවහා ප්‍රසාදයෙන් ලබන්නා වූ රස වශයෙන් අපිට දැනෙනවා. ඊටතර ලොකු මෙහෙකින් වදිනවා කාය ප්‍රසාදී. ඒකේ දැනෙනවා ස්පර්ශයක් වශයෙන්. මෙන්න මේ ස්පර්ශ ආකාර පහ නිසා චක්කු සෝත ගාන දිවහා කාය කියන ස්පර්ශ පහක් එනවා. ඔක හරි ආස්වාද වශයෙන් හිතලා ගත්තොත් ස්පර්ශ සංස්පර්ශ වෙනවා. චක්කු සංපස්ස සෝත සංපස්ස ගාන සංපස්ස දිවහා සංපස්ස කාය සංපස්ස කියලා ওই ස්පර්ශ පහට හඳුන්වනවා. ඉතින් ඔය එකපාරක් වදිනකොට අර මනසේ ක්‍රියාකාරී හැකියාව මනෝද්වාරී පිහිටලා තියෙන වස්තු රූපයේ කම්පණයේ වෙච්ච ගාමම දැනුවත් වෙන්න බෑ. මනස එච්චර බලවත් නෑ. ద్వාර හිද්දී හද ගන්නා චිත්තක්ෂණ 17 කාලය තුළ ඇතිවෙනා වූ පරිවර්තනයේ හෙවත් පංචාද්වාරයෙන් නැගින්නා වූ ద్వාර පරිවර්තන ක්‍රියාවලියෙන් සිද්ධ කරගන්නේ අවශ්‍ය සිද්ධාන්තයේ අරමුණ මනසට ඇතුළත් කරගත්තා විතරයි. මොකක් ඇතුළත් කරගත්තාද කියලාවත් මනසතාව දන්නේ නැහැ. මේක කියා දෙන්න හේතුව මෙයා වහලා තියෙන කවදාවත් ඉලිදකි නැති නිසා කියා දෙන්න වෙලා තියෙනවා. අහනකොට අහනකොට කවදා හරි තේරි. ගැඹුරුම විද්‍යාව. මනස පිළිබඳ හිත පිළිබඳ. ඇතුළත් කරගත්තා නිසා තව දැනගත්තේ නැහැ. එනම් මේ රූපයක්ද සද්දයක්ද ගන්ධයක්ද රසයක්ද පොට්ටබ්බයක්ද කියලා මේ දැනීම සම්බන්ධ කරන්ද මනසට ඇතුළත් කරන චිත්ත වීතියක් ආවිත් එනවා ඒක ආධාර වෙලා. පංචද්වාරයෙන් ඇතුළත් කරගත දත්තේ ආවර්ජනා කිරීම වශයෙන් මනෝද්වාර චිත්ත වීතියක් පහළ වෙනවා චිත්තක්ෂණ 17ක් එකකටත් අයිති. ඕකට කියනවා අනුබද්ධ ආධාරක චිත්ත වීති කියලා. අනුබද්ධ ආධාරක චිත්ත වීති. අර ඇහෙන් ගත රූපාරමුණක් නම් චක්කුද්්වාර චිත්ත වීතියක් නම් ආවේ. ওই චිත්ත වීතියෙන් ආපු සිද්ධාන්තියම අරමුණු කරගෙන මනෝද්්වාරයේ පළවෙනි චිත්ත වීතියක් අරගන්නවා. චිත්තක්ෂණ 17ම අරමුණු කරලා. අන්නේ අරමුණු කරගත්ත චිත්තක්ෂණ 17 මනසින් දැන ගැනීමට ආවර්ජනය කිරීමට වෙන් කරලා මේ ගත්තේ. ආවර්ජනයේ බැසමිසක් තව වැටහුන්නේ නැහැ. නවතත් මනෝද්වාර චිත්ත වීතියක් ඒ විදිහට මේක දැඳිලා යනවා. දැන ගන්නවා මේ රූපයක් මේ ශබ්දයක් මේ ගන්ධයක් මේ රසයක් මේ ස්පර්ශයක් ආපු එක මොකද්ද කියලා. හැබැයි ඊන් ඉහාදියක් ඊගෙන කරන්න බෑ. තවත් බලවත් වෙලා ඒක ආශේවනේ ලබලා ආයිත් අනුබද්ධ ආධාරක තුන්වෙනි චිත්ත වීතිය යනවා. මෙන්න මේ චිත්ත වීතියේ ජවන් වලට එනකොට මේ එන රූපයට අනුව මෙසේ ප්‍රතිචාර දැක්විය යුතුයි, මෙහෙම හිතිය යුතුයි, මෙහෙම කිව යුතුයි, මෙහෙම කළ යුතුයි කියලා ජවන හතක් පහළ වෙන්නේ ඒවා බලයක් නැගෙනවා. අන්න ඒකෙන් තමයි වස්තුව හඳුනාගෙන ඊට ප්‍රතිචාර දක්වන්න මානසිකත්වයක් යලි ගොඩනගන්නේ. දැන් හරි ගැඹුරු දෙයක් මේ. කොහොම තේරුම් ගන්නද මන් ද කිව්වට මේ පන්නේ ආපු නිසා මේ විග්‍රහ කරනවා නිසා නැත්නම් මේක නිවන් දකින්න මෙච්චර හොයන්න ඕනේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේගේ මහා ධර්මඥානෙ කොයිතරම් ගැඹුරුද, කොච්චර තීක්ෂණද, උන්වහන්සේ වැනි විද්‍යාඥයෙ ලෝකෙ පහළ වෙන්න පුළුවන්ද කියලා හිතලා මේ ධර්මය අහනකොට මේ සම්බන්ධය විග්‍රහ වෙලා එනකොට කවුරු මෙයා පෙන්වා දෙන්නේ? මෙන්න මේ ක්‍රියාවලිය තමයි මේ පෙන්වන්නේ. අනන්ත බුද්ධඥානෙ තියෙන අසීමිතත්වේ මෙන්න මේ ක්‍රමයක ඇදෙන ක්‍රියාදාමයක්. මේක බුදු ඇසර දැකපු දෙයක්. දේශනා කරන්න පස්සේ ඒක විග්‍රහ කරන්න දක්ෂවන්නා වූ, විස්තර කරන්න දක්ෂ එකම උත්තමයන් වහන්සේ තමයි එදා වැඩ සිටු සාරිපුත්ත මහරහතන් වහන්සේ, සරියුත් මහහාමුදුරු. උන්වහන්සේගේ ශ්‍රාවක පාරමිතා ඥානයකින් ඒ දුන්න මාතෘකාව විග්‍රහ කළා. උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස නැත්නම් ඒ උන්වහන්සේ ඇසුරේ හිටපු ඒ භික්ෂුන් වහන්සේලා ප්‍රඥාධිකයි. ඒ අය තමයි ඒ ධර්මයේ පාත්වාගෙන ආවේ. ගෙනාලා ගෙනාලා කොහොම හරි අද වෙනකම් පුදුමයකින් පුදුමයක් වශයෙන් මේක පවතිනවා. හැබැයි විග්‍රහ කරගන්නයි බැරුව තියෙන්නේ. ඉතින් ඒකත් හරි අමාරු දෙයක්. ඉතින් මෙන්න මේ අහන මේ චිත්ත වීතිය ඔන්නෝයි ධාතිය පළවෙනි චිත්ත වීතියක් වෙයි අහන්නේ. ඉතින් මේ චිත්ත වීතිය විග්‍රහ දැනගන්න ඉස්සෙල්ලා ඔන්නෝයි අභිධර්මයේ දැනගෙන ඉන්න ඕනේ. අභිධර්මයේ ඉස්සෙල්ලා දැනගන්න හැන මොකද ප්‍රශ්න අහන්නේ? බාගිරි දැනගෙන පන්න හපුවාම උත්තර දෙන්න බැරි හින්දා මම මේ විග්‍රහ කරලා දීලා හිටියේ ඉස්සෙල්ලා. දැන් බලමු මේ ප්‍රශ්නේ මුල් කරලා අහන්නේ මොකද්ද කියලා. මෙන් රූපයාගේ උපාද ක්ෂණ තුන සමග නැතිනම් ඉත්‍ත්‍ති ක්ෂණය දිගවන ආකාරය චිත්තක්ෂණ 17ක ආයුෂ නැති රූප අප්‍රධාන රූපය වන ආකාරයක් පැහැදිලි කරලා දෙන දැන් ඔන්න දැන් පිය හැ විග්‍රහ කළා දුන්න නිසාම චිත්තක්ෂණ 17 රූපේ මොකද්ද? ඒ තමයි හෘද රූපේ. ලෝකෙ තිබෙනා වූ සතර මහා භූතයන්ගෙන් හටගත්තා වූ රූප මොනවාද? ඒවා තමයි චිත්තක්ෂණ 17 කාවසක් සම්බන්ධ කරන්න බැරි අප්‍රධාන රූප. දැන් ওই ප්‍රශ්නේ ඔහොම විග්‍රහ කළා දෙන්න නම් මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැහැ. මේක ඉස්සෙල්ලා මෙහෙම එකක් අහලා තිබුණා. උත්තර දුන්නේ නැත්තේ කල්මාදී. ඒ වගේම අනික් අයට ගණ්ඩත් අමාරුයි. අද ඉතින් වාග්ගර මේ විශේෂයක් දකින්න තියෙනවා මේ 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 අමාවක දවස් වලට. එන අය අහන්නේ මේ ගැඹුරු ගැඹුරු පන්හහනවා ඉන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ අද විතර කරන්න ගත්තේ ඒකයි. සාමාන්‍ය දවස් වලට එන්නේ මෙච්චර ගැඹුරු ප්‍රශ්න අහන්නව කැමති අය නෙමෙයි. පොඩි පොඩි දෙයක් අහන්න එන අය. ඒ දවසක මේ ප්‍රශ්න ගත්තා නම් එහෙම එයාට කලකිරෙනවා. අපි අහන්න ආව එකක් මේ කවුරු හරි ප්‍රශ්නයක් දාලා අපිට විරෝධියක් තේරෙන්නේ නැති එකක් තමයි ආදුරෝ කිව්වේ කියලා. අදට මේ ගැළපෙන නිසා මේ ප්‍රශ්නේ මෙච්චර විග්‍රහ කළේ. ඉතින් තේරුම් ගන්න ඕනේ අන්න අප්‍රදාන රූප කියන්නේ ඔය වස්තු රූපයේ 17 වතාවක් කම්පා වෙන හෘද රූපය කියලා සම්බන්ධ කරපු ඒක ප්‍රදාන රූපේ. අප්‍රදාන රූප කිව්වේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු සියලු රූප අප්‍රදාන රූප. ඒවා වාර ගණන් එහෙම කියන්න බෑ. ඒකයි කාරණේ. ඉතින් ඔයිට වඩා මේ ප්‍රශ්නේ ගැන විග්‍රහ කරන්න ඉතලා මේ කියපු විස්තරය හොඳට තේරුම් ගන්න බලන්න. අරගෙන තේරුම් ගත්තට පස්සේ තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න.